මීළඟට ගරු ෆයිසල් කාසිම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම ගරු මදුරු විතානගේ මන්ත්‍රීතුමා මූලස්සනට පැමිණෙනවා.
சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, கௌரவ ரஞ்சித் பத்து பண்டார அவர்களால் கொண்டுவரப்பட்ட உள்ளூராட்சி தேர்தல் பின்போடும் அரசின் நோக்கத்தை எதிர்த்து கொண்டுவரப்பட்டுள்ளது என்பதை விட்டு இன்று ஒத்துழைப்பு பெற நிலையை கலந்துகொள்வதற்கு நான் மகிழ்ச்சி அடைகின்றேன். அதற்கு முன் புனித ரமலானை முன்னிட்டு ஒரு கிலோ பெரிச்சம்பழத்திற்கு விதிக்கப்படும் இறக்குமதி வரியை 200 ரூபாயிலிருந்து 199 ரூபாய்க்கு குறைத்து 1 ரூபாய் வரியை விதித்த எமது நாட்டினுடைய ஜனாதிபதி நிதியமைச்சர் கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களுக்கு நான் நன்றி கூற கடமைப்பட்டுள்ளேன். இந்த உள்ளூராட்சி தேர்தல் கடந்த 21ஆம் தேதி முதலாம் மாதம் அன்று தேர்தல் வேட்புகளை பெற்றதன் பின் இன்று கிட்டத்தட்ட 80,000 வேட்பாளர்கள் ஏமாற்றப்பட்ட நிலையிலே இருந்து கொள்வதை நாங்கள் காணுகின்றோம். உண்மையிலே நாங்கள் அரசாங்கத்தை குறை கூறுவதை விட அதனுடைய தேர்தல் ஆணையாளத்துடைய தலைவர் அவர்கள் நாங்கள் குறை கூற நான் கடமைப்பட்டேன். காரணம் என்னவென்றால், அவர் முதலாவதாக இந்த தேர்தலை நடத்துவதற்கு முன் நிதி அமைச்சருடன் ஆலோசனை செய்யப்பட்டிருக்க வேண்டும். நாட்டிலே இன்று பொருளாதார நிலை மோசமாக இருந்தும் கூட அவருடைய கடமை அவருக்குரிய பணம் கிடைக்கப்படுமா இல்லையா என்று தீர்மானித்து அந்த தேர்தலை அறிவித்திருக்க வேண்டும் என்பதுதான் என்னுடைய கருத்து. இன்று ஆனால் இந்த தேர்தல் சட்டத்திலே அமைச்சருக்கு அதிகாரம், தேர்தல் ஆணையாளருக்கு ஒரு அதிகாரம் இருப்பதை நாங்கள் காணுகின்றோம். அமைச்சருடைய அதிகாரம் என்னவென்றால், அவர் சென்ற 2022 மூணாம் மாதம் கலைக்கப்பட்ட அந்த சபையை மீண்டும் ஒரு வருடங்களுக்கு நீட்டித்து இந்த வருடம் இந்த இருவரும் 17ஆம் தேதி முடிவுக்கு கொண்டிருக்கின்றார். அவ்வாறு ஒரு ஆட்சி நடந்து கொண்டிருக்கும் போது தேர்தலை அறிவிப்பது என்பது ஒரு கேள்விக்குரிய விடு. அதாவது ஆட்சியாளர்கள் ஆட்சியை செய்து கொண்டிருக்கின்றார்கள், அப்படி இருக்கும்போது ஆணையாளர் அவர்கள் 21ஆம் தேதி நாமினேஷனை கால் பண்ணி தேர்தலுக்குரிய ஆயத்தத்தை செய்திருக்கின்றார். தேர்தலை சாதாரணமாக எனது அரசியல் வாழ்க்கையில் நான் பார்க்கும்போது தேர்தல் என்பது, அதாவது அந்த சபை, அதாவது பிரதேச சபை என்றால் அதை கலைத்துவிட்டு, இல்லை பாலம் என்றால் அதை கலைத்துவிட்டு, மாகாணம் என்றால் மாகாணத்தை கலைத்துவிட்டு, இல்லை ஜனாதிபதி என்றால் ஜனாதிபதியை கலைத்துவிட்டுத்தான் தேர்தல் நடத்துவார்கள். இங்கு இந்த பிரதேச சபையை கலைக்காமல் இவர் இந்த விடயத்தை செய்வதன் மூலம் ஆட்சியிலே உள்ள பிரதேச சபை தலைவர் உட்பட அதன் உறுப்பினர்கள் தங்களுடைய அரசியலை செய்வதை அரசாங்கத்தின் படத்தில், அது உண்மை சொல்ல போனால் அரசாங்கத்தின் படத்திலும் அல்ல, மக்களுடைய வரிப்பணத்திலே அவர்கள் அரசியல் செய்வதை நாங்கள் அனுமதித்திருக்கின்றோம். இது கண்டிக்கப்பட வேண்டிய விடயம். ஆகவே தேர்தலான இவைகளை முன்கூட்டி நோக்காமல் அவர் இந்த விடயத்தை செய்திருப்பது ஒரு மிக மோசமான விடயம் என்று நான் கூற விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த தேர்தலை வந்து நடத்துவதற்கு நடக்குமா நடக்க மாட்டா என்று நடக்குமா நடக்க மாட்டா என்ற இந்த பிரச்சனையின் போது கிட்டத்தட்ட இன்று 3000 அரசு ஊழியர்கள் இதிலே இன்று கஷ்டத்துக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். ஆகவே இந்த தேர்தலை வந்து நடக்குமா நடக்காது என்பதை எங்களுக்கு என்னை பொறுத்தமட்டில் தெரியும், தேர்தல் நடக்க மாட்டா என்பது நன்றாக தெரிகின்றது. இந்த சபை உயர் சபையிலே நிறைய உறுப்பினர் பேசிய நாங்கள் பார்த்தோம், ஆளுங்கட்சி நடத்த எதிர்கட்சி அடுத்து நடத்த வேண்டும் என்று சொல்றார்கள், ஆளுங்கட்சி நடத்த மாட்டார் என்ற விதியில் பேசுகின்றார்கள். அவர் இதுக்கு ஒரு தீர்மானத்துக்கு வர வேண்டிய காலம். இது மட்டும்தான் சென்ற ஒரு ஒரு தேர்தலில் இவ்வாறு தேர்தல் பொத்தி போட்டதன் மூலம் ஒரு வருடம் அரசு உத்தியோகத்திற்கு பணம் சம்பளம் இல்லாமல் பாதிக்கப்பட்டதை நாம் கண்டோம். ஆகவேதான் இதுக்குரிய தீர்மானத்தை அரசாங்கமோ இல்லை தேர்தல் ஆணையாளரோ அரசாங்கத்துடன் பேசி ஒரு முடிவுக்கு வர வேண்டும் என்பதுதான் என்னுடைய கோரிக்கை. ஏனென்றால் அரசு இன்று நாட்டிலே உள்ள பொருளாதார பிரச்சினை மூலம் அரசு உத்தியோகஸ்தர்கள் இன்று கஷ்டப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இதே சந்தர்ப்பத்திலே அவர்களுடைய தேர்தலுக்கு கூட அவர்களுக்கு சம்பளமின்றி வேலை செய்து கொண்டிருக்கின்றார்கள். ஆகவே இவ்வாறான கட்டத்திலேதான் இதை உடனடியாக முடிவுக்கு கொண்டு வருவதற்கு இந்த தேர்தல் ஆணையாளர் உட்பட அரசாங்கத்தையும் நான் கோருகின்றேன். இந்த உயர் சபையிலே மாகாண சபை பற்றி பேசினார்கள். மாகாண சபையை நாங்கள் வாக்களித்தாலும் கூட நாங்கள் அது கூறியிருந்தோம், 3-2 வாக்குகள் தரப்படுத்தான் அது திருத்தப்பட வேண்டும் என்று நாங்கள் அன்று அந்த மாகாண சபையை நாங்கள் எதிர்த்தோம். ஏன் காரணம் எதிர்த்த காரணம் என்னென்றால் அன்று கூட இதே போன்றுதான் அன்று டிடிஷன் கமிட்டியால் செய்யப்பட்ட அந்த கமிட்டியால் செய்யப்பட்ட தெரிவு எமது பிரதேசங்களை பாதிக்கப்பட்டிருந்தது. நாங்கள் அன்றைய பிரதம மந்திரி ரணில் விக்ரமசிங்க கூறினோம், அன்று அவர்களை கேட்டு அவர்கள் எங்களோட உறுதிமொழி கூறினார்கள், நாங்கள் இதை சீசை தருவோம் என்று அந்த கூறிய காரணமாகத்தான் நாங்கள் அன்று அதுக்கு வாக்களித்தோம். ஆகவே எனக்கு என்னுடைய நேரம் காலமை காரணமாக ஹன்சாட்டி பாதிமாறு கேட்டு விடைபெறுகிறேன். நன்றி.
வீலகட கரு ஹர்ஷன சுப்புன் ராஜகாரண மத்துமா வினாடி ஹாய் காலையாத்தின்
ஓமஸ்துதி உலாசனாரோட கரு மந்திரிதுமணி. දැන් මැතිවරණ කොමිසම දෙවන වතාවටත් අප්‍රේල් 25 වෙනිදා මැති පළාත් පාලන මැතිවරණය පවත්වනවා බව ගැසට් කරලා තියෙනවා දෙවනි වතාවටත්. ඔබ කවුරුත් දන්නවා ඉතා පැහැදිලිවම මාර්තු 9 වෙනිදා තියෙන තිබ්බේ මේ මැතිවරණය නොපවත්වන්න ප්‍රධානම හේතුව උනේ වෙන කිසිම දෙයක් නෙමේ, රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ මැතිවරණ වලට බයයි, මැතිවරණ ප්‍රතිඵල වලට බයයි. ඒ නිසා කරන්න පුළුවන් හැම විදිහකම උත්සාහයන් වල යෙදුවා මේ මැතිවරණය නොපවත්වන්න. දැන් දිගින් දිගටම තවත් මේ මැති මේ ස්වාධීන කොමිසම මැතිවරණ කොමිසමේ ඒ දින නියම කරලත් තවමත් මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සියල්ලම කියන්නේ මේ මැතිවරණය තිබිය යුතු නෑ කියලා. ඒකට අවශ්‍ය කටයුතු සියල්ලම සිදු කරනවා. ඔබ දන්නවා මැතිවරණ කොමිසම කියලා තියෙනවා 20 වතාවකට වඩා වැඩිපුර ආණ්ඩුවෙන් බාධා එල්ල කරා කියලා. දැන් අපි පක්ෂයක් හැටියට උසාවියට ගිහිල්ලා අපි මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය ඒ නියෝගය අරගෙන තියෙනවා. ඒ අතුරු නියෝගනය අරගෙන ඒ කටයුතු සිදු කරාම අද අධිකරණයට බලපෑම් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතනට ඇවිල්ලා ඉතා පැහැදිලිවම මැතිවරණය පිළිබඳව අධිකරණයේදී උසාවියේ කටයුත්තක් තියෙන අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බලපෑමක් ඉටු කරා. ඒ වගේම විපක්ෂයට shut up and sit down කියලා දිගින් දිගටම ප්‍රකාශ කරා. එතකොට අධිකරණය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට shut up and sit down කියලා මැතිවරණේ තියන්න ඒ අවශ්‍ය ඒ සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෝලීය පිරිස දැන් උත්සාහ කරනවා අධිකරණයට බලපෑම් කරන්න, ඒ වගේම විනිශ්චයකාරවරුන්ට බලපෑමක් ඇති කරන්න. මොකද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදු වෙලා තියෙනවා කියලා ඒ අතුරු නියෝගය තුලින්. ඇත්තටම සිදු වෙලා තියෙන්නේ ඒ අධිකරණ නියෝගය තුලින්, ඒ අතුරු නියෝගය තුලින් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ආරක්ෂා වීමක් සිදු වෙලා තියෙනවා. ඒකින්ද ඇත්තටම වරප්‍රසාද කඩ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට shut up and sit down කියනකොට. අන්න එහෙනම් මේ විපක්ෂයයි මේ කතානායකතුමාට පැමිණිලි කරන්න ඕනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකට බලපෑම් කරලා වරප්‍රසාද කඩවෙලා සිදු වෙලා තියෙනවා කියන එක. ඒකින්ද මේ වෙලාවේ ඉතාම කනගාටුයි කියන්න. එදා මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ එකතු වෙලා රටේ ව්‍යවස්ථාව කැඩුවා. ඔබට මතකයි දින 55. ඒකට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපි දිවිහිමියෙන් අපි ඒ වෙනුවෙන් කැප වුණා. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ව්‍යවස්ථාව කඩනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ආරක්ෂා කරපු ව්‍යවස්ථාව දින 55 සිද්ධවීමත් එක්ක ඒ ආරක්ෂා කරපු ව්‍යවස්ථාව අද එතුමා බලේ ඉන්න ඕන නිසා ඒ සියලු ප්‍රතිපත්ති නමත කරලා එදා ව්‍යවස්ථාව කඩපු රාජපක්ෂ වරුත් එක්ක එකතු වෙලා අද රනිල් රාජපක්ෂ මේ රටේ ව්‍යවස්ථාව කඩනවා. ඉතාම කනගාටුයි කියන්නේ. ඊට විරුද්ධව තමයි අපි පෙනී සිටින්නේ. මොකද අපි පෙනී සිටින්නේ ප්‍රතිපත්තියින් එක්ක. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙලාවේදී ඉතා පැහැදිලිම කියනවා මුදල් නැත්තම් කොහොමද කෝටි ප්‍රකෝටි ගාණක් නිදහස් උත්සවයක් සැමරුවේ? ඒ වගේම පෙරහැරකට ගියේ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය අමාත්‍යවරු අනවශ්‍ය ලෙස 38 දෙනෙක් කැබිනට් අමාත්‍යවරු දිනින් දින වැඩි වෙනවා. මේ හැම දෙයක් කරන්න මුදල් තියෙනවා. නමුත් මැතිවරණයක් තියන්න තමයි මුදල් නැත්තේ. ඒකින්ද මේ ශාන් සේමසිංහ මන්තුමා, දොළවත්ත මන්තුමා, ඔබතුමන්ලා උත්සාහ කරන්නේ අද වෙන කිසිම දෙයක් නෙමෙයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් කියලා හංගෝලා ඒකට මුවා වෙලා මේ රටේ ජනතාවගේ වරප්‍රසාද කඩ කරනවා. මේ රටේ ඉන්න ජනතාවට තියෙන අයිතිය කඩ කරනවා. එම නිසා ඉතා පැහැදිලිවම අපි කියනවා මේ බලය වෙනුවෙන් කරුණා කරලා මේ රටේ ව්‍යවස්ථාව කඩන එක නතර කරන්න ඕනේ. මේ ජාත්‍යන්තරයේ මේ ගැන බලාගෙන ඉන්න අද ජාත්‍යන්තරයේ සම්පූර්ණ සහයෝගය අපිට අවශ්‍ය වෙන මොහොතක්. අද ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ මේ පිළිබඳව සාකච්ඡා
කරනවා.
මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉතා පැහැදිලිවම මැතිවරණ තබන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මේ පිළිබඳව කතා කරන ජාත්‍යන්තරයේ මේ පිළිබඳව කතා කරනවා. එතකොට මේ වැනි අවස්ථාවකදී ඇයි මේ රට තව කළු පැල්ලමක් එකතු කරන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි විශ්වාස කරා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. අපි විශ්වාස කරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටින පුද්ගලයෙක් කියලා. මන්ට තේරෙන්නේ අර රාජපක්ෂ ආවේශයක් අරගෙනද මන් දන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂ ගොඩට ඇවිල්ලා අද සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් සිදු කරමින් පවතිනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි සමග ජන බල වේගයේ හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි මේ සියලුම විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටිනවා. අපි ඒ වෙනුවෙන් කතා කරනවා, ඒ වෙනුවෙන් පාරට බහිනවා, ඒ වෙනුවෙන් අධිකරණයට යනවා, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අපි හඬ නගනවා. අපි ජනතාවගේ පැත්තකින් ඉඳලා රට වෙනුවෙන්, මොකද මේ හැම දෙයක් කරන්න අපිට ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැතුව මේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. මූලාසන අනුග්‍රහ මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේදී ඉතා පැහැදිලිවම කියනවා අද රටට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කටයුත්තක්. මේ මැතිවරණය කියන එක මේක ධනාත්මක දෙයක්. ඒක නිකන් රුපියල් සතවලට සීමා කරන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න රටකට තමයි ආයෝජ කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න රටකට තමයි ජාත්‍යන්තර සහයෝගය දෙන්නේ. ආයෝජකයන් දේශීය විදේශීය ආයෝජකයන් මේ රට ගැන විශ්වාසයක් තබන්නේ. එතකොට අද ඒ කටයුත්ත සිදු වෙන්නේ නැත්නම් මේ රටේ ආයෝජකින් එන්නේ නැහැ. මේ රටේ විදේශ ආයෝජකින් එන්නේ නැහැ. දේශීය ආයෝජකෙන් මේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයුමුණොත් අපිට ජාත්‍යන්තර සහයෝගය නැති වෙලා ඒ
විදිහට අවසන් කරන්න අපිට කාලය අවසන්යි.
සමාජක ඇති වෙන්නත් පුළුවන්. අපිට ඒ වගේ අඳුරු යුගයක් තිබ්බා. නැවතත් ඒ අඳුරු යුගයට මේ රට අද දමන්න එපා කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි මිලන කරු ප්‍රේමනාත් සී දොළවත් මැතිතුමා. විනාඩි 13ක කාලයක් තියෙනවා.
සුති ගරු සභාපතිතුමනි, මේ දින දෙක පුරාවටම මම හිතන්නේ මගේ නම දිගින් දිගටම මේ සභාව තුළ කතා කරුණා. අපි සහෝදර මන්ත්‍රීතුමා දැන් අවසන් කරපු කතාවෙදි මගේ නම කිව්වා. මම ඉතුමට බාධා කරන්න ගියේ නෑ එතුමාගේ කතාව තුළ. මම විශ්වාස කරනවා මම හැමදාම ගරු සභාපතිතුමනි මගේ හෘද සාක්ෂිය මම විශ්වාස කරපු දෙවියනේ පෙනීටු කෙනෙක්. නීතිජවරේ කැටියට එදා 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කරද්දී ඒකාබද්ධ විපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය වෙලාවල්දී මම පෙනී හිටපු කෙනෙක්. සමහර අවස්ථාවල එකල ආණ්ඩුව විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කොමිසම් දාලා මාධිකර මිනිශකාරු 4 දෙනෙක් සහ තවත් සාමාජිකෙක් එක්ක දවස් ගණන් නඩුව හද්දී ඒ නඩුවලට තනියෙන් පෙනීදලා ඒ දවස් ගණන් ඒ නඩුවලට මූණ දීපු කෙනෙක්. ඉන් අනතුරුව සමහර වෙලාවලදී සමහර ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කිව්වා තමන් වැඩ කරනකොට පරිස්සමෙන් වැඩ කරන්න තමන්ගේ කෝට් එක ගැලවෙයි නීතිඥ පදවියට ප්‍රශ්නයක් වෙයි. මම එදත් හද සාක්ෂි අනුව හරිදේවෙනුව පෙනී හිටියා. මම විශ්වාස කරමු හරිදේවෙනුව පෙනී හිටියා. නිවැරදිදේවෙනුව පෙනී හිටියා. ඒ එතනින් පස්සේ ටික කාලයක් යනකොට ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ජනාධිපති නීතිඥවරු අපිට ඒ කාලේ පහුගිය ඒ මුල් කාලේ අපිට ජනාධිපති නීතිඥවරු බොහොම කීප දෙනා හිටියේ. මම මතකයි එක වෙලාවක මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙර කලාශී ගනු කරන්න සමහර නීතිඥවරු බැලිවිච්ච අවස්ථාවක මතුමාගේ ලේකනගත නීතිඥවරු හෙඩ පෙනී හිටියා. සමහර අවස්ථාවල මහේස්ත්‍රාත් අධිකරණවල ඉටිහෙල අධිකරණවල කොමිෂන්වල සමහරට පෙනී ඉන්න නීතිඥවරු මැලි වෙනකොට මම එවනිය පෙනී හිටියා. ඉන් අනතුරුව යම් යම් තීන්දුව తీරන සම්බන්ධයෙන් පොලිසිය ඒ වගේම අධිකරණය මේ සියලුම කාරණා සම්බන්ධයෙන් ඉතාම සාධනීය විවේචන එක් කරා. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ හිතරැඟව වැඩ කරමු කෙනෙක් හැටියට. ඉන් අනතුරුව නීතිඥ ජීවිතයෙන් අනතුරුව අලුත් භූමිකාවක් පටන් ගත්තට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තීරණයට පස්සේ හද සාක්ෂිය එකගව මම වැඩ කරා. අපේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව තීරණ ගත්තාම මුල් අවස්ථාවේ සිටම ඒ ආණ්ඩුව තුල සිටමින් ඒ අවශ්‍ය සාධනීය විවේචන මම එක් කරා. හැබැයි ඒ විවේචන එක් කරා කියලා විවේචන කළා කියලා මම විග්‍රහ මම විශ්වාස කරපු දෙවියන් පෙනී ඉන්නා වෙනුවට මම ඒ අවස්ථාව ඒක කඩලා බිඳලා දාලා ඒක විනාශ කරන්න මගේ අභිප්‍රායක් තිබෙන්නේ නැහැ. අද වුණත් අපි කරන්නේ එවැනි ක්‍රියාමාර්ගයක්. අද තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද අපි දැක්ක පෞගේ කාලේ අපි දැක්ක අපි වින්ද අත්විඳ ආර්ථික ස්වරූපයක් නෙමෙයි අද අපේ සමාජය තුළ තියෙන්නේ. විශාල ගැටලු ගණනාවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. අද දේශපාලන බලලෝභය ගැන දේශපාලන පොරපිටිය ගැන කතා කරන බොහෝමයක් දේශපාලඥයෝ තමන්ගේ බලය ගන්න පුළුවන් ඉතාමත් ඉක්මන්ම අවස්ථාවේ දේශපාලන බලය ගන්න දේශපාලන නායකත්වය ගන්න උත්සාහ කරන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. ඒක තමයි කනගාටුදායක තත්වය. ආණ්ඩුවේ ඉන්නකොට තව දෙයක්, විපක්ෂේ ඉන්නකොට තව දෙයක්. මම හිතන්නේ ඒක මේ වගේ වෙලාවක අපි නොකළ යුතු දෙයක්. ඒ නිසා තමයි කරු සභාපතිතුමනි මම තවදුරටත් මේ ආණ්ඩුවේ ඉදිමි. මෙරට ජනතාවට මෙරට ජනතාවගේ ඉදිරියට ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය නායකත්වය අපි අවශ්‍ය උදව්ව කරන්නේ. මොකද ඒ දු අපිට ලේසි. ඔබතුමා දන්නවා ආණ්ඩුව තුල ඉන්න ගමන් පහුගිය මුල් අවස්ථාවේ ඉඳලා ආණ්ඩුව විවේචනය කරපු මට ඉතමත් ලේසි ගිහිලා විපක්ෂේ වාඩි වෙලා මේ ආණ්ඩුව විවේචනය කරන්න. මම එදා මේක කිව්වා. ඒක කරේ නැහැ. මම ඔඩිස්සලා මේක කිව්වා. ඒක කරේ නැහැ. කරු සභාපතිතුමනි මේ සුදුසු වෙලාව අපේ පුද්ගලික දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි මේ තියෙන්නේ. මේ වෙලාවේ මම මතක් කරන්න කැමති මේ රට ගිනිගෙන ඉන්න වෙලාවක මේ වගකීම කවුරුත් බාරගත්තේ නැහැ. මේ වගකීම බාරගත්තේ නැහැ. මේ වගකීම කවුරුත් බාර ගන්න නැතුව මොකද්ද කළේ? හැමදාම කළේ අපිට තිබුණා නම් අපි ආවහම මෙහෙම කරනවා අපිට පුළුවන් මෙහෙම කරන්න කියන විවේචන කරා මිසක් මේ කරන ක්‍රමවේදය කවුරුත් කිව්වේ නැහැ. බොහොමයක් අය කිව්වේ චීනේ ගැටලුව නිසා අපිට කවදාක්වත් IMF එකේ අනුග්‍රහය ලබා ගන්න හම්බෙන්නේ නැහැ. පකිස්තානයේ තිබ්බ ප්‍රශ්නේ නිසා චීනයයි පකිස්තානයේ මේ තියෙන ණයකින් දඩ දෙනු නිසා අපිට කවදාකවත් මේ ලියුම ලැබෙන්නේ නැහැ. එහෙමයි ගොඩක් අය ප්‍රාර්ථනා කරේ. එහෙම තමයි ගොඩක් අයගේ අවශ්‍යතාවය තිබ්බේ. මෙරට අද වැටෙයි, මෙරට හෙට වැටෙයි, ආපහු පොලිං ඇති වෙයි, ගැටලු ඇති වෙයි, ඒ පොලිං උගේ පුතුල මිනිස්සු මැරෙයි, එකිනෙකා මරා ගනි. එහෙම තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද තත්ත්වය වෙනස් වෙලා අපි ඉස්සරහට යනවා. ඒ නිසා මම කරුණාකර ඉල්ලා සිටිනවා මේ දැන් IMF එක ඒ අනුග්‍රහය දැක්වුණාට පස්සේ දැන් අපි මෙහෙම කරපු නිසා IMF එකේ සහයෝගය ලැබුණා අපිත් පොඩි උදව්වක් කරා කියලා පස්සේ පසුතැවෙන්න එපා. මේ මල්වට්ටේ අපි ඔක්කොම එකහුවල අත ගහමු. මේ මල්වට්ටේ අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු. ඊට පස්සේ මහමැතිවරණ එනකොට අපි ඡන්දෙ ඉල්ලන්නේ කොහෙන්ද? අපි මොකද්ද අපේ දේශපාලන අරමුණ? අපි කොහොමද ආපහු පාර්ලිමේන්තු වෙනවද? අපි ආපහු දේශපාලනේ කරනවද? ඒ අපිට හිතන්න පුළුවන්. ගසමපතුනි මම නම් ඉන්නේ එහෙමයි. මම ඉතින් පෞගේ කාලේ පුරාවටම මම මේ රටේ ඉන්න නායකයෙක් එක්ක නඩු කියු මිනිස්සේ. හැබැයි අපි දැන් මේ වෙලාවේ මේ අන්තරායක තත්වය බාරගත්ත ජනාධිපතිතුමත් එක්ක අපිට මේ ක්‍රමේ යන්න වෙලා තියෙනවා. මම දැක්ක පෞගේ ඊයේ විවාදෙත් මමත් එක්ක රූපවාහිනියෙන් දැක්කේ අපේ සමහර විපක්ෂයේ මන්ත්‍රීව ජනාධිපතිතුමා හම්බෙන්න ගියේ කාරණා ගැන කතා කරා. මම හිතන්නේ ඒක තමයි ව්‍යුත්ත. මෙරට ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීව හම්බෙන්න ඕනේ. පක්ෂ විපක්ෂ බේදයන් නැතුව හම්බෙලා මුල ගැහිලා මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න ඕනේ. අනිත් එක අතකින් ඒ ඇත්ත එතකොට පිළිගන්නවා මෙරට ජනාධිපතිතුමන් රණල් වික්‍රමසිංහ මහත්මයා කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපිට බෙදලා වෙන් වෙලා අපි පැත්ත කරලා ඉඳලා වැඩක් නැහැ. අපි කිතුලා වැඩ කරන්න ඕනේ. එම තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තින්නේ. අපිට බොහොම ලේසි විපක්ෂයට ගිහිල්ලා විවේචනය කරන්න. දැන් මේ ඡන්ද බලය ගැන කතා කරනවා. ඡන්ද අයිතිවාසිකම ගැන කතා කරනවා. සමහරව අපුව පෙන්නනවා අපේ නම් කියලා. අපි මේ ඡන්දයට අකමැති, ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති මහා පුදුම විදිහේ විරුද්ධවාදීන් හැටියට හොවා දක්වන්න කල්පනා කරනවා. මම කරුණාකරලා කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් මම කටයුතු කරන්න හිතරෙන්ගෙන. එදා පළාත් සභාව මැතිවරණය ගේන්න ශේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම් කාර්යයේ හිටි සත්ත්ව ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘවරය හැටියට එදත් අපි ඡන්දය ලබා ගන්න තමයි අපි ශේෂ්ඨාධිකරණයට ගියේ. අදටත් කවුරු හරි කෙනෙක් ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ඡන්දය ලබා ගන්න කරන එල්ලීම සම්බන්ධයෙන් අපේ ගැටලුවක් නැහැ. හැබැයි අද අපි ආණ්ඩු ඉන්න පුළුවන්, හෙට අපි විපක්ෂේ ඉන්න පුළුවන්, නැත්නම් අපි දේශපාලන නොකර ඉන්න පුළුවන්. හැබැයි අද මේ විපක්ෂේ ඉන්න අයට පැහැදිලි හැකියාවක් තියෙනවා හෙට මේ ආණ්ඩුව ගන්න, ආණ්ඩුවට එන්න. මම මතක් කරන්න කැමැති ගරු සභාපතිතුමනි, මීට පූර්වයේ පෙර අවධියේක ශේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලැබුණා. පෙට්‍රල් මිල අඩු කරන්න කියලා නියෝගයක් ලැබුණා. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුල පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ අරහ විශ්වසදායකය තුල ඒ මූල්‍ය පාලනය පිළිගනිමින් ඒ පෙට්‍රල් මිල අඩු කිරීමේ ක්‍රියාවලියට ගියේ නැහැ. මොකද ඒ දුව එතන ගැටලුවක් තියෙනවා. දැන් මම මේ මතු කරන්නේ ඒ කාරණය. මම මතු කරන්නේ මේ 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 සභාවේ තියෙන මේ සභාවේ තියෙන මූල්‍ය බලයට යම් හානියක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මම මතු කරලා තියෙනවා. මම හිතරේක විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ගොඩනගිය යුතුයි. දැන් හෙට දිනේදී අපි දන්නවා, අපි කවුරුත් දන්නවා බොහොම අමාරුවෙන් තමයි ඒ කොන්ත්‍රාත් කරුවන් ජීවත් වෙන්නේ. කොන්ත්‍රාත් කරුවන්ට බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. දැන් මේ රට ඊට වඩා ලොකු විශාල ප්‍රශ්නක තියෙද්දී ඒ කොන්ත්‍රාත් කරුවෝ මෙවැනි පූර්වාදර්ශයක් ඇති වුවොත්, නැවත වතාවක් ඒ ශේෂ්ඨාධිකරණයට ගියොත් ඒ මුදල් අපිට ගෙවන්න සිද්ධ වෙනවා අයවැය තුල වෙන් කරලා තියෙනවා කියලා. ඒ නිසා මෙතන ගැටලුවක් නිර්මාණය වෙනවා. මේ 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 පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක ඉතාමත් පැහැදිලිව ශේෂ්ඨාධික අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් තමයි මේ ඉල්ලීම කරේ කියන කාරණේ මේ අවස්ථාවේ කියන්න ඕනේ. අනිත් කාර්යය තමයි බොහෝමයක් දිනෙක කිව්වෝ මේක බලාගෙන කියෙව්වා, කවුරු එළියලා දිනලා කිව්වා. මම පැහැදිලිව කියන්න ඕනේ මාත් එක්ක මම මගේ අධ්‍යාපන තත්ත්වය ගැන පාසලෙන් ඇහුවොත් මගේ වසර දෙකකට සහ වසර දෙකකට පස්සේ හිටපු අය මගේ අධ්‍යාපන තත්ත්වය ගැන කවුරුත් දන්නවා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු පාසලේ මම ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්නේ එවකට ඒ පාසලේ තිබ්බ වැඩිම ලකුණු අරගෙන. ඊට අනුතුරුව ඩීඑස් නැදලා විද්‍යාලයට ගියාට පස්සේ මම අධ්‍යාපන ලැබුවේ කොහොමද කියලා ඒ පාසලේ ශිෂ්‍යයෝ දන්නවා. මගේ දහම් පාසල තුල අධ්‍යාපන ලැබීම තුල අදටත් මම අධ්‍යාපන ශිෂ්‍යයෝ තුල ලබාගෙන දෙන මේ වාර්තා ඒ දහම් පාසල තුම අදටත් කඩන්න බැරි වෙලා තියෙනවා. නීති විද්‍යාලය තුල මම සෙකන්ඩ් ක්ලාස් එකක් කරන් තමයි මගේ අවසාන විභාගේ පාස් වෙන්නේ. ඒ නිසා මම ඒ කොහොම වුණත් ගරු සභාපතිතුමනි, මම ඕනම කෙනෙක්ගෙන් ඕනම දෙයක් අහගන්න කැමතියි. මට වැඩිහිටි, මට බාල, හැබැයි මා ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මට මේ සම්බන්ධයෙන් යමක් දැනෙන්න දෙයක් තියෙනවා නම් අහගන්න, ඉගෙන ගන්න මට කිසි මැලිකමක් නැහැ කියන කාරණේ මම මේ සභාවේ කියන්න කැමතියි. ඒකම මම දැක්කා අපේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා මේ කාරණේ මම මේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුල ඉඳින් කතා කරනවා කියලා මම ඉතාමත් ගෞරවයෙන් කියන්නේ.
මට විනාඩි දෙක කාලයක් තියෙනවා.
මම ඉතාමත් ගෞරව කරනවා ශේෂ්ඨාධිකරණයට. ඒ ශේෂ්ඨාධිකරණයේ හෝ අධිකරණ ශේෂ්ත්‍රයේ කිසිම වෙලාවක ඒ අපහාස කරන ක්‍රියාවලියට මම දායක වෙන්නේ නැහැ. ඒ සීමා මායි ඉතාමත් හොඳින් අඳුරගත්ත ඒ සීමා මායි පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන වෘත්තිමය නීතිඥයෙක් මම. ඒ නිසා ගරු සභාපතිතුමනි පැහැදිලිවම කියන්න ඕනේ මේ වරප්‍රසාද වලට මුවා වෙලා කරුණු කාරණා මම කියන්නේ නැහැ. මම බොහොම වගකීමෙන් මම කියන කරුණු කාරණා කියන්නේ. ඒ නිසා ඕනම නඩු තීන්දුවක් ඕනම නඩුවක කාර්යපටිපාටියක් අපිට සාධනීය ලෙස විවේචනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක එළියට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මගෙන් කවුරු හරි ඇහුවොත් මේ සම්බන්ධයෙන් මම එළියට ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ඒ වැනි දේවල් සම්බන්ධයෙන් මම හිතනවා මේ සභාව සහ මෙරට ජනතාව නොමග යවන්න එපා කියන කාර්යය මම විපක්ෂයෙන් ඉන්නවා. මේ වෙලාව අපිට සුදුසු වන්නේ අපි සියලුම දෙනා කොතරම් දුරට එකතු වෙලා වැඩ කරනවද, මේ රට මේ තියෙන තැනින් අපි ඉස්සරහට ගේනවද කියන කාර්යය තමයි අපිට තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් අපි එකහුවෙලා අපි විවස්සදායකයේ මන්ත්‍රීවරු වෙත වැඩ කරන ගමම මේ උත්තරීතර සභාවේ ඒ ජනතාවගේ පරමාධිපත්‍යය ජනතාවගේ කැමැත්ත අපි කවුරුත් ඔබතුමාත් මමත් අපි සියලුම දෙනා වසර පහකට මෙරට ජනතාවගේ ඡන්දෙත් තීරණපත්ච්ච මන්ත්‍රීවරු මේ රටේ මූල්‍ය බලයේ සම්පූර්ණ වගකීම තියෙන මේ රටේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒ වෙනුවෙන් ඒ රකින්න අපි පැහැදිලිවම අපි ආණ්ඩුවේ ව්‍යවස්ථාව රකින්න අපි පැහැදිලිව බැඳලා ඉන්නවා. මට මතක් වෙනවා අනුර බණ්ඩාරනායක මැතිතුමා ලබා දුන්න නියෝගය. එදා ඒ තුමගේ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ නියෝගය තුල නැවත වතාවක් මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතර භාවය පැහැදිලිව පෙන්නුම් කරා. ඒක
ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ උත්තරීතර භාවය මේ සීමිත පිරිසකගේ අවශ්‍යතාවය මත පැසිස්වාදී දේශපාලන ගමනක අවශ්‍යතාවය මත කටයුතු කරන යම් පුද්ගල කණ්ඩායමකට අතර අරගෙන මේ දේශපාලනය තුළ අපරාධ කරන, මේ දේශපාලනය තුළ මිනීමැරීම් කරන, මේ දේශපාලනය තුළ ගෙවල් ගිනි තියන, මේ දේශපාලනය තුළ කෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩාවිද දමන යම් පුද්ගල කණ්ඩායමට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ කියන කාරණේ මතක් කරමින් මේ පැහැදිලිව මේ සභාවේ මූල්‍ය බලය මේ සභාවේ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සිළුම දෙනවා. මේක උතු පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලය සම්බන්ධයෙන් අපි සිළුම දෙනවා. එකතුලා වැඩ කරන්න කියන කාරණේ මතක් කරමින් මම නියනවා බොහොම ස්තුතියි.
ස්තුතියි. මීලකට ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා විනාඩි 6ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි අද මේ වැදගත් විවාදයේදී ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. අපි දන්නවා 69 ලක්ෂයක ජනවරමක් ලබා දීපු ඒ මහ ජනතාවගේ ආධ්‍යාත්මික ගුණය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට තමයි මේ අද මේ නියෝජනය සිද්ධ කරන්නේ. අපි ඇත්තටම ඒ 69 ලක්ෂයේ වගේම තමයි මෙරටේ මිලියන 22ක මහ ජනතාවට වග කියන මන්ත්‍රීවරයෙක් විදිහට මේ වෙලාවේදී පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා දින නියම කරලා තිබුණා ඊයේ දවසට. අපි දන්නවා ඊයේ දවසේ තිබ්බ මේ පළාත් පාලන මැතිවරණය රජයේ විසින් හිතාමතාම බූම දාන කරන්නට යෙදුණා. ඒ අනුව ඉදිරි දිනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් අපේ රටේ පුරවැසියා තුළ දැවැන්ත විචිකිච්ඡාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔබ දන්නවා ඡන්ද බලය කියලා කියන්නේ උගත් නීතිඥවරෙක් වශයෙන් මේක මූලික අයිතිවාසිකමක්. මේ මූලික අයිතිවාසිකම වලදැමීම කියන කාරණාව අපට කිසි දවසක අත්මිදෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඇත්තටම මේ වෙනකොට මූල්‍යමය විශේෂ විදිහට විශාල වියදමක් කරලා තිබෙනවා. නාම යෝජනා කැඳවලා අප තැම්පත් කරන්න කියලා, ඒ වගේම ඒකට අපේක්ෂකෝ ඉදිරිපත් වෙලා අත්පත්‍රිකා නිර්මාණය කරලා තැපැල් ඡන්ද ප්‍රකාශයටපත් කරන්න යෙදිලා, ඒ අනුව මුද්‍රණාලය අධිපතිතුමිය මේ තැපැල් ඡන්ද දිස්ත්‍රික්ක 17ක මුද්‍රණය කරලා රාජ්‍ය නිලධාරීන් ඡන්ද ඉදිරිපත් වන අය නිවාඩු ලබාගෙන තාමත් ඔවුන් නිවාඩු පිට ඉන්නවා. නමුත් මේ වගේ දැවැන්ත වියදම් සම්භාරයක් කරමින් ඇවිල්ලා අතරමැදදී මේ පළාත් පාලන මැතිවරණය අතුරුදහන් කරන්නට යෙදුණා. ඇත්තම මේකෙදි රජය කියන කතාව තමයි මේ වියදම් සීමාවන් තියෙනවා කියන කතාව. මෙතෙන්දී අපි කියන්නට අවශ්‍යයි එක පැත්තකින් ආණ්ඩුව ඔබතෝ කෝටි කියනවා
සල්ලි තියෙනවා, රට ස්වම්පෝස්ත වෙනවා, ඩොලරේ අගයට වඩා රුපියල ශක්තිමත් වෙනවා. මේ ආදි වශයෙන් දැවන්ත රටක් ගොඩනගිලා තියෙනවා කියන ගමන්ම තමයි අනිත් පැත්තෙන් මේ රුපියල් බිලියන 10ක සීමාව නැමැති බව ප්‍රකාශ කරමින් දිගින් දිගටම මේ පළාත්පාලන මැතිවරණය කල් දැමීමට අතුරුදහන් කිරීමට රාජ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන්නේ. මම කියන්න අවශ්‍යයි කරු සභාපතිතුමනි, මේ වෙලාවේදී ඇත්තටම මේ රට මේ වෙලාවේදී පුරාජේරු බස් වලින් මුසපත් කරන්න එපා කියලා අපි කියන්නේ. මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තත්ත්වයකට පත් වෙනවා නම් ඔබ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ඔබ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම දින්නේ අපි සුබ පතනවා, අපි ප්‍රාර්ථනා කරන්නේ ආර්ථික වශයෙන් මේ රට ගොඩ එීම සඳහා වන මාවත අදම අපිට පැමිණේවා කියලා. මේ පිළිබඳව කිසිම වේලාවක නෂ්ටකාමී නෙවෙයි මේ කතා කරන්නේ. අපි දන්නවා රජයේ ප්‍රවෘත්ති පත්‍ර වල පළ කරනවා දිනපතා සීනි මිල රුපියල් 220 ඉඳලා 195ට අඩු වුණා, පරිප්පු මිල 360 ඉඳලා 325ට අඩු වුණා, ජූලි මාසයේ තිබ්බේ 220යි, අද වෙනකොට ඒක 195යි, රුපියල් 25කින් මිල මේ සීනි වල අඩු වෙලා පරිප්පු වල අඩු වෙලා මේ විදිහට යම් යම් ප්‍රකාශ කරලා මේ රටේ සබුද්ධික ජනයා නොමග යැවීමේ කාර්යය කරන්න එපා. මේ වෙලාවේදී රට ඇත්තටම ආර්ථික වශයෙන් දරුණු තැනක ඉන්නේ. ගරු සභාපතිතුමනි, මේ සීනි මිල රුපියල් 25කින් අඩු කර ගැනීම සඳහා රජයේ ක්‍රියා කරලා තියෙනවා නම් අපි ඒකට සුබ පතනවා, අපි ආශිර්වාද කරනවා. හැබැයි සීනි වල මිල රුපියල් 25කින් අඩුවීම පසුපස තිබෙන්නේ ඩොලර් බිලියන 10කට වැඩි ප්‍රමාණයක රට සතු සම්පත් විනාශයක්. ඔබ දන්නවා මේ දැවැන්ත විනාශයක් වුණේ කොහොමද? පහුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඒ විදිහටම පිළිපදින්න ගිහිල්ලා බදු පිට බදු ගහලා අද සාමාන්‍ය මිනිහෙකුට පාළට බහින්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ දැවැන්ත බදු බරත් එක්කම විදුලි මිලේ ඉහළ දැමීම. අද ඔබ දන්නවා සාමාන්‍යයෙන් හොස්පිටල්කට ගියොත්, රෝහලකට ගියොත් සිලින්ඩරයක් ගන්න, කාස්ටරයක් ගන්න අද තත්ත්වයක් ඇත්තේ නැහැ. මේ බදු තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ ඇයි? ගරු සභාපතිතුමනි, මේ රටේ අද කර්මාන්තශාලා දැවැන්ත ප්‍රමාණයක් කඩාවැටලා තිබෙනවා. ඔබ දන්නවා අපේ රටේ අපනයන ගත්තොත් එහෙම, ඒ කියන්නේ 2022 ජනවාරි මාසයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 1103යි. එතකොට 2023 ජනවාරි වෙනකොට ඒක 978ට අඩු වෙලා, ඒ කියන්නේ ඩොලර් මිලියන 124කින් අඩු වෙලා තිබෙනවා. මේ අපනයන ආදායම අඩු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදනයේ කර්මාන්ත පහළ යෑමක් මේකෙන් පෙන්වන්නේ. ඔබ දන්නවා අපනයන වලින් තමයි ගොඩක් කර්මාන්ත කරගෙන යන්නේ. කරු සභාපතිතුමනි, 2022 ජනවාරි මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1959යි. අපි 1900යි කියලා ගත්තොත් 2023 ජනවාරි මාසයේ රටේ ආනයන වියදම ඩොලර් මිලියන 1400යි, හරියටම 1388යි. දැන් මෙතන බැලුවොත් ආනයන වියදම ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගිලකින් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ තෙක්ක ගරු සභාපතිතුමනි මොකද කියන්නේ? රටේ කර්මාන්තයි මේ පහළ ගිහිල්ලා තිබෙන්නේ, විනාශ වෙලා තියෙන්නේ. කර්මාන්ත විනාශ වීම තුලින් රටේ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 85කට තිබ්බ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 75කට දැන් අඩු වෙලා තිබෙනවා. ඩොලර් බිලියන 10ක් අහිමි කරගෙන අපි කියනවා අපේ රටේ පරිප්පු මිල සීනි මිල රුපියල් 25කින් අඩු වුණා කියලා. මේ තරම් ලඝු කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්නේ. ආර්ථිකය ගැන දන්නයි hina වෙනවා. රට ශක්තිමත් වෙන්න ඕන ආර්ථික විදියට. හැබැයි රුපියල් ශක්තිමත් වෙනවා කියන මුසාවාදය මේ සභාවේ ජනගත කරන්න එපා කියන ඉල්ලීම කරමින් නියඬව ඔබතුමාට ස්තුති කාල ලබා දුන්නාට.
ස්තුති මිලන කරෝ විජිත බේරුගොඩ මහත්මයා විනාඩි 10ක කාලයක් තියෙනවා.
කරු මන්ත්‍රීතුමනි, සර්වජන ඡන්ද බලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ ඊයේ ඉදිරිපත් කරපු යෝජනාවට අදහස් ලබා දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රටක් විදියට ශ්‍රී ලංකාවේ ජීවත් වන මිලියන 22ක පුරවැසියන් ගේ සුබ සාධනය නැත්නම් යහපත වෙනුවෙන් ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න. ඒ අපේක්ෂාවෙන් තමයි වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ. නමුත් අපි දන්නවා දැන් මෙතනදී මන්ත්‍රීවරු කීප දෙනෙක්ම සාකච්ඡා කළා, කතා කළා. එතනදී හොඳටම පැහැදිලි කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව භාරගන්නකොට රටේ සියලුම දේවල් සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. එතුමා උත්සාහයක් ගත්තා ආනයන වීදම් අඩු කරලා අපනයන ආදායම වැඩි කරලා රටේ තැන්පතු වැඩි කරගන්න. එනිසා තමයි අමාත්‍යංශවලට ඇමතිවරු පත් කරනකොට කිසිම අමාත්‍යවරයෙකුට අලුතින් වාහන අලුතින් උපකරණ ලබා ගැනීම සඳහා එතුමා ඉඩ අවකාශය ලබලා දුන්නේ නැහැ. එහෙම වෙලාවක තමයි කොවිඩ් වසංගතය ලෝකෙ පුරා පැතිරිලා අපේ රටටත් ඒ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒකදී මුලින්ම අවධානය යොමු කළේ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. කොවිඩ් වසංගතයෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒ වෙලාවේ කොයිතරම් මිල අධික වුණත් ඒ කොවිඩ් වසංගතයට අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ලබලා දීලා, ඒ වගේම රෝහල්වලට අවශ්‍ය පහසුකම් වැඩි කරලා, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කරලා, ඒ උපකරණ ටික ලබලා දීලා, හමුදාව පවා යොදවලා මේ කොවිඩ් වසංගතය මර්ධනය කරන්න කටයුතු කරලා අපේ රටේ ජනතාව බේරගන්න. අපි දැක්කා ඒ කාලේ සමහර විපක්ෂ නායකවරු මේ එන්නත් ලබලා දීලා ජනතාව බේරගන්න උත්සාහ කරනකොට විවිධ නම් කිය කියා විවිධ බෙහෙත්වල එන්නත්වල නම් කිය කියා මේ සභාවත් හැල්ලුවට ලක් කළා. හැබැයි ඒ කොහොමුණත් ඒ වෙලාවේ ඒ ජනතාව බේරගන්න අපිට පුළුවන්කම ලැබුණා. හැබැයි මේ කොවිඩ් අසංගතයත් එක්ක අවුරුදු දෙකක පමණ කාලයක් රට වහලා තිබුණා වරින් වර. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටුණා. රාජ්‍ය සේවය වගේම කර්මාන්ත සුළු පරිමාණ කර්මාන්ත මධ්‍ය පරිමාණ කර්මාන්ත නිසියාකාරව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සංචාරක එන එක අඩු වුණා. අනිත් පැත්තෙන් විදේශ ප්‍රේෂණ එන එක ප්‍රමාණවත් උනේ නැහැ. විදේශ රැකියාවල නිරතලා ඉන්න බොහෝ පිරිස් මේ රටට ආවා. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාට ආයාචනා කළා අපි රටට ගෙන්න ගන්න කියලා. හැබැයි ඒ සියලු දේවල් වලට අහුම්කන් දීලා කලමනාකරණය කරලා ඒ ආපදාය මුදවගත්. හැබැයි ඒකෙන් මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇති වුණු ඒ தත්ත්වය, මේ පසු කම්පන தත්ත්වය බරපතල විදිහට ආර්ථිකයට බලපෑවා. ඒ ආර්ථිකයට බලපෑම තුළ ඒක දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. හැබැයි ඒ වෙලාවේ විපක්ෂය වුණත් උත්සාහ කළේ මේ අර්බුදයක් වෙලාවේ, ප්‍රශ්නයක් වෙලාවේ, අභියෝගයක් වෙලාවේදී විපක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙනවා වෙනුවට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ බලය ලබා ගැනීම. රටේ ජනතාව දුක් විඳත් කමන්නේ, රටේ ජනතාව විනාශ වුණත් කමන්නේ, ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණු ප්‍රධානම කාරණේ තමයි ඊළඟට බලයට. ඒ බලයටම සඳහා පාවිච්චි කරන්න පුළුවන් සියලුම උපක්‍රම පාවිච්චි කරා. සාමාන්‍යයෙන් අර්බුදකාරී අවස්ථාවක විපක්ෂය එකට එකතු වෙනවා. හැබැයි විපක්ෂය එකට එකතු වෙනවා වෙනුවට තම තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට තමයි උත්සාහ කරේ. ඉතින් ආණ්ඩුවක් විදියට ඒ විදේශ විනිමය අර්බුදයක් මත වුණාම, විදේශ විනිමය අර්බුදයේ මතුවීම හරහා අපිට අත්‍යවශ්‍ය දේවල් බොහෝ දේවල් ගෙන්න ගන්න බැරි වුණා. ඛනිජ විශේෂයෙන් ඛනිජ තෙල්, ඉන්ධන, ගෑස් වගේ දේවල් ගෙන්න ගන්න බැරි වුණා. පෝලිම් යුගයක් නිර්මාණය වුණා. හැබැයි ඒ වෙනකොට ජනතාව විසීමට පුරුදු වෙලා හිටියත් විපක්ෂය වගකිව යුතු විපක්ෂයක් විදිහට ඒ වෙලාවේ ඒ ජනතාව උසිගන්නොමින් මේ ඇවිලෙන ගින්නට පිදුරු දානා වගේ මේ தත්ත්වය උස්සන්න කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රට බරපතල අර්බුදයකට පත් වුණේ. අපි දකිනවා සංචාරකව 2022 මාර්තු මාසේ සංචාරකව ලක්ෂකට වඩා වැඩි ප්‍රමාණයක් ආවා. ඒ කියන්නේ සංචාරකයන් වැඩිපුර එනවා කියලා කියන්නේ අපිට විදේශීය විනිය ලැබෙනවා කියන එක. හැබැයි ඒ වෙනකොට වෙනම අරගල රැල්ල ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. හැබැයි මුලදී නම් තිබුණේ නිර්පාක්ෂික අරගල කියලා. බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ඒ වගේම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති අරගලකරුවන් කියලා ආවේ. හැබැයි සියලුම පක්ෂ මේකට එකතු වුණා. කියලා තම තමන්ගේ දේශපාලන බලව්‍යාපෘති හරහා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. ඒ නිසා රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. මේ අරගලය තුළ රට තව තවත් වසර ගණනාවකට පසුපසට ගියා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා එවකට හිටපු එතුමා ඒ වෙලාවේ අග්‍රමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අසුනාට පස්සේ ආරාධනා කරා ප්‍රධාන විපක්ෂවලට අගමැතිකම බාර ගන්න දෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේ කිසිම කෙනෙක් බාරගත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නව ඒගොල්ලන්ට කරන්න බෑ කියලා. නමුත් ඒගොල්ලෝ විවිධ දේවල් ඉදිරිපත් කරා. කොන්දේසි ඉදිරිපත් කරා. සාමාන්‍යයෙන් වතුරට වැටිලා දියේ ගිලෙන්න යන මිනිස්සෙක් දියට පැනලා වතුරට පැනලා බේර ගන්නව වෙනුවට ඒ දියේ ගිලෙන මිනිස්සගෙන් අහනවා, මම වතුරට පැනනොත් මාව බදාගන්නේ නැහැ නේද? පැත්තකට හැරිලා ඉන්නව නේද? එහෙම
ඒයාගෙන් පිළිතුර බලාපොරොත්තු වෙනවා. හැබැයි එහෙම නෙමෙයි ගිලන මිනිහා බේර ගන්නවා නම් බය නැතුව වතුරට පැනලා ඒ ශිල්ප ක්‍රම දක්වලා ඒ බේරගෙන එන්න ඕන. හැබැයි ඒ එහෙම හැකියාවක් අපේ විපක්ෂයට තිබුණේ නැහැ. බැයි වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා විතරයි ඒ පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට හිටියේ. නැද එතුමා ඒ අභියෝගේ බාරගත්. ඒක ප්‍රතිඵලයක් විදිහට එතුමාට අවසානයේ ජනාධිපති ධූරය ලබා ගැනීමට හැකි වුණා. අද එදා එතුමා ජනාධිපති ධූරය බාර ගන්නකොට තිබුණු තත්ත්වෙනේ මේ රටේ තියෙන්නේ. මේ වෙනකොට ඩොලරේ යගේ වැඩි වෙනවා. ඩොලරේ යගේට සාපේක්ෂව රුපියලේ යගේ වැඩි වෙලා තියෙනවා. ඩොලරේ යගේ අඩු වෙනවායි කියලා කියනවා. එතකොට රුපියල ශක්තිමත් වෙනවා. ඒක අපි සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අනිත් පැත්තෙන් බඩු මිල අත්‍යවශ්‍ය බඩු මිල බඩුවල බඩු වර්ග පහක මිල අඩු කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට රටේ පෝලිං ක්‍රමේ නැති වෙලා තියෙනවා. පැය 24ම විදුලිය ලබලා දෙන හැකියාව නිර්මාණය වෙලා තියෙනවා. බදු වැඩි කරලා රාජ්‍ය ආදායම් වැඩි කරලා තියෙනවා. තාමත් ආනයන වීදම් සීමා කරලා තියෙනවා. ඒ වගේම ඩොලර් සංචිත ප්‍රමාණය ටික ටික වැඩි වෙලා වැඩි වෙනවා. මහබැංකුවේ අධිපතිතුමා කිව්වා ඉදිරියේදී තවත් මේක වැඩි වෙනවා. ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් වෙනවා. හැබැයි මේ රුපියල ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ රටේ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට අපිට හැකි වෙනවා. මේ වෙනකොට බොහෝ කර්මාන්ත ශාලාවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිලා තියෙන්නේ මේ විදේශ විනිමය අර්බුදය නිසා. හැබැයි ඩොලරයට සාපේක්ෂව රුපියලයේ වැඩි වෙනකොට, විදේශ විනිමය වැඩි වෙනකොට, සංචාරක එනකොට, ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වෙනකොට අපිට අත්‍යවශ්‍ය කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න පුළුවන් වෙනවා. නැවත කර්මාන්තවල නිෂ්පාදනය එක පැත්තකින් වැඩි වෙනවා. අනිත් පැත්තට සංචාරකව වැඩි වෙනකොට අපිට ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. සංචිත වැඩි කර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය අපිට ගෙන ගන්න පුළුවන්කම ඉස්සරහට ලැබෙයි. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ වගේම උපකරණ, වෛද්‍ය උපකරණ අපිට ගෙන ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ තුළ ජනතාවට සහනයක් දෙන්න පුළුවන් වෙයි. ජන ජීවිත ආරක්ෂා කර ගන්න පුළුවන්කම ලැබෙයි. කවුරුත් බොහොම බරපතල විදිහට විවේචනය කරත් මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඒ ණය මුදල ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දීපාර්ශිකව අපිට ණය ලබලා දුන්න රටවල් මේ වෙනකොට එකඟ වෙලා තියෙනවා. චීනය තමයි අපිට ප්‍රශ්නයකට තිබුණේ. හැබැයි චීනයත් මේ වෙනකොට චීන එක්සිම් බැංකුවේ මූල්‍ය සහතික නිලවසෙන් ගිය 7 වෙනිදා බාර දුන්නා. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති හරහා මුදල් අමාත්‍යාංශයේදී. එනිසා දීපාර්ශික රටවල් මේ වෙනකොට එකඟ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 20 වෙනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට යෝජනාව ඉදිරිපත් කරයි. එතකොට විධායක සභාවේ අනුමැතිය ලැබෙයි. එතකොට අපිට පළවෙනි වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලැබෙයි. හැබැයි ඒක ලැබුණාට පස්සේ අපි ලෝක වෙළඳපොළට මූල්‍ය වෙළඳපොළට නැවතත් පහසුවෙන් පීසෙන්ට් අපිට හැකියාව ලැබෙනවා. මූල්‍ය වෙළඳපොළට අපිට පහසුවෙන් පීසෙන්ට් හැකියාවක් ලැබුණොත් ආයුධික අපේ රටට තව තව වැඩියෙන් එයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳ විශ්වාසය තබලා බහුපාර්ශික ණය ලබලා දෙන අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපිට ආධාර උපකරණ රටවල් අපිට උදව් කරයි, ආයෝජනය වැඩියෙන් ලබලා දෙයි. ඒ හරහා අපිට පුළුවන් වෙයි අපේ ආර්ථික ක්‍රමානුකූල ශක්තිමත් කරන්න. විපක්ෂය මේ වෙනකොට සතුටු වෙන්න ඕනේ. මේ වෙනකොට රජයේ අරමුදල් පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරන්න පමණයි. අපි රාජ්‍ය අමාත්‍ය වූ විදිහට අපිට අමාත්‍යාංශ වලට වෙන් කරලා තියෙන මුදල් මේ වෙනකොට తాවකාලික නතර කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් කරන එක නතර කරලා තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් වලට විතරයි මුදල් වියදම් කරන්නේ. ඇත්තට ඒක අත්‍යවශ්‍යයි. මොකද මේ වෙනකොට අවදානම් සහගත, ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් කිරීම සඳහා ලොකු අරගලයකට අපිට නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි
ගරු එතුමා අවසන් කරන්න
අත්‍යවශ්‍ය බඩු මිල අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි විශ්වාස කරනවා මැතිවරණ කල් දාන්න මේ ආණ්ඩු සූදානමක් නැහැ. මැතිවරණය බලාපොරොත්තු වෙන විදිහට මැතිවරණය තියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මැතිවරණයට කලින් මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියෝ ජීවත් කිරීමයි ඉතා වැදගත්. ඒ නිසා මැතිවරණ කල් දාපු ඉතිහාසයක් විශේෂයෙන් අපේ පක්ෂයට නැහැ. අපි හැම කාලෙකම නියමිත පරිදි මැතිවරණ තිබ්බා. හැබැයි විපක්ෂය තමයි එකතු වෙලා පහුගිය 2017 අවුරුද්දේ සියලු දෙනා එකතු වෙලා පළාත් සභා මැතිවරණය අර කාන්තා නියෝජනයට මුවා වෙලා නැවත නොපවත්වන විදිහට කල් දැම්මේ. හැබැයි එහෙම තමන් වැරදි වැඩ කරලා තමන් ඡන්ද කල් දාලා මේ වෙනකොට සුදුන විදිහට මේ ආණ්ඩුවට චෝදනා කරනවා ඡන්ද කල් දැම්මා කියලා. ඒ නිසා විපක්ෂයේ විචක්ෂණශීලීව විචාර බුද්ධියෙන් කටයුතු කරොත් වඩා හොඳයි මේ රට යහපත්තනකට ගෙනියන්න. ඒ පිළිබඳව ඇස්සරේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව නිහඬ කරන බොහොම ස්තුතියි.
ස්තුතියි මීළඟට ගරු මයන්ත දිසානායක මැතිතුමා විනාඩි 6ක කාලයක්.
බොහොම ස්තුතියි. Honorable Chairman, we are in a very dangerous situation in this country in terms of democracy. As Lord Henry John Temple, famous quote, in politics, there are no permanent friends or permanent enemies. There is only permanent interest. Honorable Chairman, this parliament is a prime example of that. If Lord Henry John Temple was alive today, would probably do a case study on how politicians and political parties behave when faced with a crucial juncture in terms of maintaining or obtaining power. So, which leads me to another quote, which is, power corrupts and absolute power corrupts absolutely. So, Honorable Chairman, as I started my speech by saying we are in a very dangerous situation in this country, we need to hold elections. This debate for the last 2 days have been conducted by opposition and government MPs joining in and expressing their ideas, and the opposition is trying to convince the government to hold an election which should have been conducted 1 year ago. It was last year that the Pradesh Sabha, the urban council, municipal council election that should have been held, but the government used its power and postponed the elections by 1 year, rightly maybe so, using the constitution and the powers that are vested with the minister. But yesterday would have been the day that we should have held the elections by. We did not hold those elections. Much to the relief of the government MPs and ministers. Like I said, it's a very dangerous situation to be in. For the first time in the history of this country, the people's fundamental rights, the right to vote and cast their franchise, have been subverted. There is a conspiracy by the government not to hold this election. Honorable Speaker, Honorable Chairman, this country has faced many hard times in the past, starting in 1970-71, where the JVP had a near coup d'etat in this country. People were killed, thousands were killed, but elections were held. 1974 again, we faced such situation. 1977, because the government failed to hold elections at the right time, the United National Party swept into power, obtaining more than 2/3 majority in parliament. Honorable Chairman, I urge the government at this moment in time to hold the elections that are due. Let the people express their views. The Pradesh Sabha or the Urban Council, Municipal Council elections have to be held. I remind this House that we should have had elections 5 years ago for the provincial councils. The provincial council elections were also not held. I am not here to point fingers and say at that time the government did not have it, whatever the excuse was. So from the 3 tiers of elected institutions in this country, 2 have not had elections for the last so many years. Honorable Chairman, we must conduct these elections. We saw today another attempt by a government minister trying to use privileges of the House, privileges of the MPs, by saying the Supreme Court violates the privilege of this House, and
you have 1 minute's time,
and trying to postpone elections. Again, this is a very, very dangerous path that this government has taken. I urge the House, I am one MP from 2021 that has urged this House to work together. Government and opposition has to work together in this crisis. the economic crisis, the social crisis, the political crisis, we have to come together. But unfortunately, Honorable Chairman, that plea has not been heeded in this House. We still play politics, and as a consequence of that politics that we are playing, the people of this country suffer. I'll wind up because time is up. Honorable Chairman, I remind this House what happened in late 2010, where there was an Arab Spring. I remind the House of what happened in Tunisia, in Libya, in countries like Egypt, in Yemen, in Syria, in Bahrain. Gaddafi was chased. Hosni Mubarak was chased. The Arab Spring went to Morocco and other countries also. And people of that country wanted democracy and people wanted a change. So I urge the government once again, please conduct this election. Let the people's voice be heard. Let democracy prevail. And let whatever the outcome is, let this country move forward. Let this country heal. We would support any economic proposal that is forwarded by His Excellency President, because people of this country know we too support the IMF initiative. So because of time is up, I will wind up. Thank you for the time, Honorable Chairman. I once again urge the government and the President, His Excellency the President, to hold elections and settle this issue once and for all. Thank you.
Thank you. Milagata Garu Kins Nelson Mathuma Vinadi Haik Kalyant.
Garu Mulasana Arudu Mantritumani. Adu Udayasana Garu Sema Singha Raja Mathuma Visin Prakasha Karami Sabahavata. May Mathivarne Sambandhu Adhikaranendunnu Teenduva Mantri Varunge Varaprasada Kadavimak Unakiyala. The Visheshama Mulasana Mantritumani. May Varaprasada Kadavenna Hetuva Mukadda. තම විශේෂයෙන්ම දන්නවා ඊයේ දවසේ මේ රටේ පළාත් පාලන මැතිවරණේ තියන්න තිබුණු දිනය. ඒ මැතිවරණේ තිබ්බනම් විශේෂයෙන්ම අපිට බලා ගන්න තිබුණා මේ දේශපාලන පක්ෂවල තියෙන තත්ත්වය මොකද්ද කියන එක බලා ගන්න තිබුණා. ඒ කෙසේ නමුත් ඊයේ දවසේ මේ මැතිවරණේ තිබ්බේ නැහැ. දැන් තව දිනයක් නියම මැතිවරණ කොමිසම විසින් අප්‍රේල් මාසේ 25 තියනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. Then මේ මැතිවරණේ තියනවද නැද්ද කියන එක රටේ ජනතාවට දැන් මේක විහිළුවක් වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම මෙතන ඇත්තටම මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගත්තම 85,000කට ආසන්න අපේක්ෂක අපේක්ෂිකාවන් මේ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ගම්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු තමයි මේ පුංචි මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉවගේම රජයේ සේවකයෝ ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේ අද දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. රජයේ සේවකයෝ ගත්තාම මේ මැතිවරණ ඉදිරිපත් වෙච්ච එය ඒ අදාළ ස්ථානයේ නිවාඩු අරගෙන තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් ඒවට මාස දෙකක් ගියා. දැන් ඒවන්ගේ මාසික දීමනාව ඒවන්ට ලැබෙන්නේ නැහැ. දැන් එහෙමනම් දැන් විධායකයා විසින් මට මතකයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කියනවා සල්ලි නැහැ ඡන්දයක් තියන්න විදියක් නැහැ. සල්ලි තිබුණත් ඡන්දයක් තියන්නේ නැහැ කියලා. Then මේ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ අපමුදල් තැන්පත් කරලා නිශ්චිත දිනයක් ප්‍රකාශ කරපු නිසා තමයි මෙයාගේ තියෙන අතේ තියෙන මුදල් ටික වියදම් කරලා කාර්යාල දාලා ගමේ ගෙවල් ගාන කියලා පත්‍රිකා ගහගෙන විශාල වශයෙන් ඒගොල්ලගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරා. හැබැයි මූලාසන මන්ත්‍රීතුමනි අද ගැසට් මොනවත් විදියට ගැහුවත් මේ රජයේ ගැසට් ගහනවා විශ්වාස කරන්නේ නැහැ රටේ ජනතාව. ගැසට් කීයක් රිවර්ස් කරගත්තද? දැන් අපි ගත්තම මේ වරප්‍රසාද කඩ වෙනවා කියලා කියන්නේ දැන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම මහජන නියෝජිතයෝ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ හඬක් නගනවා. දැන් විශේෂයෙන් මම ගත්තොත් කොළොන්නර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ ගෝ ජනතාව ගැන අධ්‍යාපන ශේෂ්ත්‍රය ගැන මේ හැම විෂයක් ගැනම කතා කරන්න උත්සාහ කරන අවස්ථාවක විද්‍යාකයා විසින් කියනවා නම් shut up and sit down කියලා මම විශ්වාස කරනවා. අන්න එතන තමයි වරප්‍රසාදේ කඩ වෙන අවස්ථාව. එහෙම කියන්න බෑ විධායකයාට. දැන් අද රටේ වත්මන් ජනාධිපතිතුමා විපක්ෂ රැඟිල්ල දික් කළා කියනවා මැතිවරණ එපා කියන්නේ විපක්ෂෙන්ලු. දැන් මම අහන්න කැමති මූලාසන මන්ත්‍රීතුමනි එහෙම කියනකොට අඩුම ගානේ විධායකයා වත්මන් ජනාධිපතිතුමා ගරු රණලික්මසිංහ මැතිතුමා මේ නම් ටික කියලා කිව්වනම් මෙන්න මේ අහවල් අහවල් පුද්ගලයා තමයි මැතිවරණ එපා කිව්වේ කියලා විපක්ෂය ඇඟිල්ල දික් කරනම් වෙනම කතාවක්. දැන් මේකේ විපක්ෂය මන් දන්නේ නැහැ කවුරු එතුමාත් එක්ක ඩීල් දානවද කියලා. හැබැයි ඩීල් දානාගේ නම් කියන්න වෙනවා. මොකද මේ මැතිවරණෙත් මේ මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ තියෙන වරප්‍රසාදත් එක්ක මේක කළා විපක්ෂයට එහෙම ඇඟිල්ල දික් කරන එක වැරදි මූලාසන මන්ත්‍රීතුමනි. දැන් විශේෂයෙන්ම කවුරු හරි කියනවා නම් මේ මැතිවරණ නිසා රටේ ආර්ථිකයේ නැවත වාරක් කඩා වැටෙනවා කියලා මම හිතන්නේ ඒක මහා විහිළුවක්. දැන් ලෝකේ අනිත් රටවල් ගත්තම දැන් පකිස්තාන ගත්තොත් මම හිතන්නේ අපි වගේම අරබුදයක තියෙන රටක් පකිස්තානේ. හැබැයි ප්‍රාන්ත තුනක දෙක මැතිවරණේ පැවතුවා. ඉතින් ඒ නිසා මේ මැතිවරණය එහෙමනම් අප මුදල් බාර ගන්න තිබුණේ නැහැ මේ අපේක්ෂකයන්ගේ. එහෙමනම් නිශ්චිත දිනයක් ප්‍රකාශ කරන්න තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අඩුම වශයෙන් කියනවා නම් අපි පහුගිය කාලේ ගොවියට දෙනවා කියලා වන්දි ටික ලබා දෙන්න ඕන, මේ නැති වෙච්ච බෙහෙත් ටික පිස්පිතාල වලට ගේන්න ඕන, අපි අපි ගොවියගේ වී ටික අපි මේ මේ රුපියල් 100 නෙමෙයි 120ට අපි අරගන්නවා. ඒ නිසා අපිට මේ මැතිවරණයකට යන්න බෑ කියලා කියනවා නම් මේක වෙනම කතාවක්. දැන් ඒ පැත්තෙන් කිසිම කතාවක් වෙන්නෙත් නැත්තම් මේ මැතිවරණය තියන්නේ නැත්තම් 85,000කට වැඩි සංඛ්‍යාවක් මේ මැතිවරණ ඉදිරිපත් කරලා තිනවා. මෙයට ලොකු අසාධාරණයක් වෙන්නේ මෙතන. ඉතින් ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමනි මෙන් දැන් දිනයක් 25 කියලා අප්‍රේල් මාසේ මේව කරලා තියෙනවා. ඉතින් අපිට විශ්වාසයක් නැහැ අප්‍රේල් මාසේ 25 වෙනිදාවත් මේ මැතිවරණය තියයිද කියලා. එතකොට මේ කාත් එක්කද මේ මේ සෙල්ලම කරන්නේ? කාවද මේ රවට්ටන්න හදන්නේ? දැන් විශේෂයෙන්ම ගත්තොත් අද රටේ පාසල්න දරුවෝ අද පාසල්න දරුවන්ට පාසලට අද යන්න විදියක් නැහැ. දෙමව්පියෝ දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම යෝජනා කරා පාසල තුල මේ පාසල්න දරුවන්ට ඒ අවශ්‍ය කරන උපකරණ ටික පොත්පත් ටික තමන් දාන සපත්තු කූට්ටම් බෑග් එක මේවා සහන දාන මිලකට ලබා දෙන්න කියලා මම මේ පාර්ලිමේන්තුවේ යෝජනා කරා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි ගෙදර එක දරුවකට ගෙදර ඉන්න වෙන්න වෙලා තියෙනවා, අනිත් දරුවෝ දෙන්න පාසලට අරින්න. ඉතින් මේ මේ සම්බන්ධව රජයේ යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරන්නේ නැතුව අද රට තුල වෙනත් පැත්තකට රටේ
ජනතාව
අවධානය යොමු කරලා මේ මැතිවරණය කියලා මේ වගේ දේවල් හංගගෙන අපේ රටක් ඉදිරියට අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ වගේම
අවසන් කරනවා
මුලාසන මන්ත්‍රීතුමනි. දැන් විශේෂයෙන්ම දැන් චීනෙන් ලබා දුන්නු ඉන්ධන මේ ඉන්ධන රුපියල් ලීටර 20ක් තමයි ලබා දෙනවා කිව්වේ. හැබැයි මේක ලබා දෙනවා කිව්වේ නැහැ. මේක හෙක්ටයරයක් තියෙන ගොවියන්ට ලබා දෙනවා කිව්වේ නැහැ. හැම ගොවියෙකුටම ලීටර 20ක් ලබා දෙනවා කිව්වා. ඉතින් මම විශේෂයෙන්ම කියනවා දැන් අපේ ඉන්ධන සම්බන්ධ ඇමතුමත් ඉන්නවා, ඔබතුමා මේකට මැදිහත් වෙලා දැන් අක්කර 2 කමාරට වඩා තියෙන ගොවියෝ ඉන්නවා. හැබැයි ඒ ගොවියන්ටත් මේ ලීටර 20 දැන් මේක ලීටර 5ක් 15ක් වෙලා තියෙනවා. ලීටර 20 මේ රටේ වී ගොවිය හැම ගොවියෙකුටම මේ ලීටර 20 ලබා දෙන්න කියලා ගෞරවණීය ඉල්ලීම කරමින් නිහඬව ස්තුතියි.